අවකාශයේ පාසල
අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර සුබ සන්ධ්‍යාවක් වේවා දුවේ පුතේ. ඔන්න ඉතින් රුහුණු ගුරු ගෙදරින් අපි අද 11 ශ්‍රේණියට අදාළව තොරතුරු හා සංනිවේදන තාක්ෂණ විෂයේ අලුත් පාඩම් මාලාව ආරම්භ කිරීමටයි මේ සූදානම. ඒ අනුව අපේ 11 ශ්‍රේණියේ පළවෙනි පාඩම වන ගැටලු විසඳීමට ක්‍රමරේඛ ලිවීම කියන පාඩම ආරම්භ කිරීමටයි සූදානම් වෙන්නේ. අපිත් එක්ක මේ සඳහා සම්බන්ධ වෙනවා පණංගල මහා බෝධි විද්‍යාලයේ නිමාෂා ටීචර්. මම ගානාගොඩ රාජකීය ජාතික පාසලේ විබෝධ ටීචර්. හොඳයි දුවේ පුතේ, අපි එහෙනම් අපේ අද පාඩමට යොමු වෙමු. චතුරි උසස් පෙළ විභාගයට මුහුණ දී ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින පාසල් සිසුවියක්. ඇය පසුගිය දිනක පරිගණක පාඨමාලාවක් සඳහා ලියාපදිංචි වුණා. ඇයත් මෘදුකාංග ඉංජිනේරුවරියක් වන ඇයගේ සහෝදරියත් අතර ඇති වූ සංවාදයට අපි දැන් අහුම්කම් දෙමු.
අක්කේ, මම ලියාපදිංචි වුණු පරිගණක පාඨමාලාවේ පළවෙනි මාසය ඔන්ලයින් උගන්වන්න තීරණය කරලා රටේ තියෙන කොවිඩ් වසංගත තත්ත්වයෙන් නිසාලු එහෙම කරන්නේ.
ඒකනම් හොඳ දෙයක් නංගි. ආරක්ෂාව තමයි පළවෙනිම දේ. එළියට යන වාරයක් ගානේ මිනිස්සු අතර ගැවසෙන කාලය වැඩි වෙද්දි අපි අනාරක්ෂිත වෙනවා.
ඒත් අක්කේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මගේ යාළුව සමාධිටත් ගෙදර ඉඳලා වැඩ කරන කම්පියුටර් එකක් නැහැනේ. අපි දෙන්නම කතා වුණේ මොකද කරන්න ඕනේ කියලා ඔයාගෙන් අහන්න.
අයියෝ, ඒක හරිම සුළු දෙයක් නේ නංගි. මුලින්ම කම්පියුටර් විකුණන කඩේකට යනවා. ඊළඟට ඔයාගේ අවශ්‍යතාවයට ගැළපෙන කම්පියුටර්ස් මොනවද තියෙන්නේ කියලා බලනවා. ඊට පස්සේ ඔයා ළඟ තියෙන මුදලට ගන්න පුළුවන් කම්පියුටර් එකක් තෝරගන්නවා. ඊළඟට අපි සල්ලි දීලා කම්පියුටර් එකයි රිසිට් පතයි ලබා ගන්නවා.
එහෙම කියනකොට නම් ඒක හරිම පහසුයි නේ.
නංගි දන්නවද, මං ඒ කිව්වේ ඔයාගේ ගැටලුවට විසඳුම පියවරෙන් පියවරනේ. අන්න ඒ වගේ ඕනෑම ගැටලුවක් පියවරෙන් පියවර ලියා දැක්වීම තමයි අපි ඇල්ගොරිතමයක් ලෙස හඳුන්වන්නේ.
ආනේ, මං ඒ වචනේ අහලා තිබුණට තේරුම දැනගෙන හිටියේ නෑනේ. ඒ කියන්නේ ඇල්ගොරිතමයක් කියන්නේ ගැටලුවක් විසඳීමේ පියවර එකින් එක ලියා දැක්වීමට.
ඕනංගි, දැන් ඔයාලා කම්පියුටර්ස් ගන්න මොන වෙලඳසැලටද යන්නේ?
ඒක තමයි අක්කේ මාත් කල්පනා කරේ. ටවුන් එකේ කම්පියුටර් ෂොප්ස් හතරක්ම තියෙනවා කියලා සමාධි කිව්වා.
ඔන්න ඔයාලගේ ගැටලුවට විසඳුම් කිහිපයක්ම ඔයාලට තියෙනවා. ඒ ඕනෙම වෙළඳසැලකට ගිහින් පරිගණකයක් මිලට ගන්න දැන් ඔයාලට පුළුවන්. නංගි දන්නවද, ගැටලුවකට විසඳුම් කිහිපයක් තියෙනවා නම් අපි ඒ විසඳුම් වලට කියනවා විකල්ප විසඳුම් කියලා.
ඒ කියන්නේ අක්කේ, අපි වෙළඳසැලට ගිහින් අපේ අවශ්‍යතාවය ළඟ තියෙන මුදල කිව්වාම අපිට ගැලපෙන පරිගණක කිහිපයක් එයාලා අපිට පෙන්නනවනේ. එතකොට ඒවත් විකල්ප විසඳුම්ද?
ඔව් නංගි, ඔයා හරි. ඔයාට එතනදී කැමති ඕනෑම පරිගණකයක් තෝරා ගන්න පුළුවන්නේ. ඒව විකල්ප විසඳුම් තමයි. නංගි, ඔයා දන්නවද, ඔයා දැන් මේ දැනගත්ත කරුණු ඔයාට පරිගණක පාඨමාලාවේදී අත්‍යවශ්‍ය වේ. මේව තමයි ක්‍රමලේඛවලදී මූලිකවම ඉගැන්වෙන්නේ.
හොඳයි පුතේ, ඔයා ඒ සංවාදයට හොඳින් ඇහුම්කන් දෙන්න ඇතිනේ. සංවාදයේදී අක්කා එයාගේ නංගිට කරුණු දෙකක් කියලා දුන්නා. අපි මතක් කරමු ඒ මොනවද කියලා. ඇල්ගොරිතමයක් කියන්නේ ගැටලුවක් පියවරෙන් පියවර විසඳීම ලියා දැක්වීමට. විකල්ප විසඳුම් කියන්නේ ගැටලුවකට ලැබෙන විසඳුම් කිහිපයකට. අපි ආයෙම මේ සංවාදයට හුඟකන් දෙමු.
නංගි මට තේ කෝප්පයක් හදන් එන්නකෝ.
ආමේ මං අරගෙන ආවා. ඔයා ගෙදර ඉඳලා වැඩ කරන්න ගත්ත දවසේ ඉඳලා ඔයාගේ ටයිම් ටේබල් එක මට පුරුදුයි දැන්.
බොහොම ස්තුතියි රසම රස තේ කෝප්පයට. නංගි තේ එක හදන්න මොනවද ගත්තේ?
තේ හදන්න තේ කොළයි වතුරයි සීනීනේ යන්නේ.
එතකොට මට කියන්න ඔයා කොහොමද මේ තේ කෝප්පේ හැදුවේ කියලා. මුල ඉඳන්ම පියවරෙන් පියවර කියන්න බලන්න.
මුලින්ම වතුර උණු කරා. ඊට පස්සේ තේ හදන ජොග්ගුවට තේ කොළ ටික දාලා උණු වතුර දාලා විනාඩි කීපයක් ජොග්ගුව වහලා දිව්වා. ඊට පස්සේ ඔයාගේ කෝප්පේ සෝදලා අරන් ඒකට තේ ටික ගොට්ටකින් පෙරුවා. ඊට පස්සේ සීනි හැඳි දෙකක් දාලා හොඳින් කවලම් කරා. එච්චරයි.
ඔන්න හොඳින් අහගන්නකෝ නංගි. ඕනේ නම් පොතක ලියාගන්න. ඔයාගේ ගැටලුව තමයි තේ එකක් හදන එක. ඒ ගැටලුව විසඳගන්න අපිට ඕනේ වුණා තේ කොළ, වතුර, සීනි. මෙන්න මේ වගේ ගැටලුවක් විසඳන්න අවශ්‍ය වෙන ඇතුළත් කරන දේවල් වලට අපි කියනවා ආදාන කියලා. අපි කොහොමද කියන්නේ? ආදාන කියලා. ඉංග්‍රීසියෙන් නම් අපි කියනවා ඉන්පුට් කියලා. එතකොට තේක හදන්න අපි අනුගමනය කරන පියවරවලට අපි කියනවා ක්‍රියාවලිය කියලා. කොහොමද? ක්‍රියාවලිය කියලා. ඉංග්‍රීසියෙන් අපි මේක හඳුන්වනවා ප්‍රොසෙස් කියලා. එතකොට මේ ක්‍රියාවලිය අවසන් වෙලා අපිට ලැබෙන තේ කෝප්පය කියන ප්‍රතිඵලයට අපි කියනවා ප්‍රතිදානයක් කියලා. කොහොමද අපි හඳුන්වන්නේ
ප්‍රතිදානයක් කියලා?
ඔව්, ඉංග්‍රීසියෙන් අපි කියනවා අවුට්පුට් කියලා.
ඒ කියන්නේ අකේ ගැටලුවක් විසඳන්න අවශ්‍ය වෙන දේවල් තමයි ආදාන කියන්නේ. ගැටලුව විසඳන පියවර ටික තමයි ක්‍රියාවලිය වෙන්නේ. ක්‍රියාවලියෙන් පස්සේ ලැබෙන ප්‍රතිඵලය තමයි අපි ප්‍රතිදානය කියන්නේ.
ඕනංගි ඔයා හරියටම හරි. ආදාන, ප්‍රතිදාන, ක්‍රියාවලි කියන තුනම ගැටලුවක් විසඳද්දී අපිට මුණගැහෙනවා. දැන් ඔයා කියන්න බලන්න, ඔයාට කම්පියුටර් එකක් ගන්න යන සිද්ධියේදී ආදාන ප්‍රතිදාන මොනවද කියලා?
ආදාන වෙන්නේ මුදල්. හරි නේද?
ඔව්. එතකොට ප්‍රතිදාන?
ප්‍රතිදාන තමයි පරිගණකය.
එච්චරයිද?
රිසිට් පත.
හරියටම හරි. ආදානය වෙන්නේ මුදල්. එතකොට ප්‍රතිදාන වෙන්නේ පරිගණකය සහ ඊට ලැබෙන රිසිට් පත. ක්‍රියාවලිය ඔයා දන්නවනේ ඉතින් දැන්.
හොඳයි පුතේ, ඒ සංවාදයට ඇහුම්කන් දුන්නා නේද? චතුරි වගේම ඒ කරුණ ඔයා තේරුම් ගන්න ඇති කියලා හිතනවා. අපි දැන් යොමු වෙන්නේ, සූදානම් වෙන්නේ අපේ ක්‍රියාකාරකම් අත්පොතේ ක්‍රියාකාරකම් අංක 1ට. ක්‍රියාකාරකම් අංක 1 අපි බලමු. හිස්තැන් සඳහා අදාළ අක්ෂරය යොදන්න. පළවෙනි ගැටලුව තමයි ගැටලුවක් විසඳීම සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය හිස්තැනක් ලෙස හඳුන්වයි. මොකද පිළිතුර වෙන්නේ? ගැටලුවක් විසඳීම සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය.
ඌ අපේ පිළිතුර තමයි ආදාන. එතකොට අපිට සම්පූර්ණ කරන්න පුළුවන් ගැටලුවක් විසඳීම සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය ආදාන ලෙස හඳුන්වයි.
හොඳයි, දෙවැනි ගැටලුව. ගැටලුවක් විසඳීමෙන් ලබා ගන්නා ප්‍රතිඵලය හිස්තැනක් ලෙස හඳුන්වයි. ගැටලුවක් විසඳීමෙන් ලබා ගන්නා ප්‍රතිඵලය.
ඔව්, ඒ සඳහා උත්තරේ C. ඒ කියන්නේ ප්‍රතිදාන. එතකොට උත්තරේ සම්පූර්ණාම ගැටලුවක් විසඳීමෙන් ලබා ගන්නා ප්‍රතිඵලය ප්‍රතිදාන ලෙස හඳුන්වයි කියලා එන්න ඕනි.
හොඳයි, තුන්වැනි ප්‍රශ්නේ. ආදාන ප්‍රතිදාන බවට පත් කිරීම හිස්තැනක් ලෙස හඳුන්වයි. මොකද්ද පිළිතුර? ආදාන ප්‍රතිදාන බවට පත් කිරීම.
හොඳයි. අපේ උත්තරේ තමයි B. ඒ කියන්නේ ක්‍රියාවලිය. ආදාන ප්‍රතිදාන බවට පත් කිරීම ක්‍රියාවලිය ලෙස හඳුන්වයි.
හොඳයි පුතේ, හතරවෙනි ප්‍රශ්නේ බලමු. තේ කෝපයක් සෑදීම සඳහා වන පියවර පහත වේ. මං ඊට එක කියවන්නම්. A. ජලය, තේකොළ, සීනි, කිරිපිටි වැනි අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීම. B. ජලය නටවා ගැනීම. C. නටවාගත් ජලයට තේකොළ එක් කිරීම. D. කිරිපිටි සහ සීනි එක් කිරීම. E. සාදාගත් කහට තේ ඉහත මිශ්‍රණයට එකතු කිරීම. F. සියල්ල මිශ්‍ර කර සාදාගත් තේ කෝප්පය. මොනවද පුතේ මේකෙදී ආදාන වෙන්නේ? ආදාන වෙන්නේ අපි ඇතුළත් කරන දේවල් නේද? එතකොට A. ජලය, තේකොළ, සීනි, කිරිපිටි වැනි අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීම කියන එක අපිට ආදානයක් විදියට දාන්න පුළුවන්. ඒ වගේම කිරිපිටි සහ සීනි එක්කිරීම කියලා තියෙනවා D. ඒකත් ආදානයක්. එතකොට ප්‍රතිදානය වෙන්නේ අපි බලමු සියල්ල මිශ්‍ර කරගත් සියල්ල මිශ්‍ර කර සාදාගත් තේ කෝප්පය. ඊට අමතරව මේ තේ කෝප්පය හදාගන්න අපි කරපු හැම ක්‍රියාවලියක්ම ජලය නටවා ගැනීම, නටවාගත් ජලයට තේකොළ එක්කිරීම, සාදාගත් කහට තේ ඉහත මිශ්‍රණ දෙක තු කිරීම කියන මේ B, C, E කියන කරුණු ටික අපිට ක්‍රියාවලියට යොදන්න පුළුවන්. අපි දැන් චතුරි සහ ඒගේ අක්කා අතර ඇති වූ මීළඟ සංවාද කොටසට හුඟන් දෙමු.
නංගි, මොකද ඔයා බර කල්පනාවක වගේ?
ආ අක්කා, ඔයා එනවා මම දැක්කේ නැ. බලන්නකෝ, මට අද හරි වැඩක් නෑ උනේ.
ඒ මොකක්ද? අද ඔයාට ඔන්ලයින් ක්ලාස් එක තිබුණා නේද නංගි?
ඔව් අක්කා, බලන්නකෝ මේ වැස්ස නිසාද මන්ද සිග්නල් නැති වුණානේ. තැනින් තැන තමයි ඇහුනේ. හරියට පැහැදිලිව ඇහුනෙත් නෑ යානේ.
ආහා, අඬන්න නැතුව ඉන්නකො දැන්. කෝ බලන්න මොනවා ගැනද අද පාඩම කියලා.
පාඩම තමයි ඇල්ගොරිතම සංවර්ධනය කිරීම සඳහා පාලන ව්‍යුහ භාවිතය. මොනවද අක්කේ මේ පාලන ව්‍යුහ කියන්නේ?
පාලන ව්‍යුහ වලට ඉංග්‍රීසියෙන් අපි කියනවා කන්ට්‍රෝල් ස්ට්‍රක්චර්ස් කියලා. ඇල්ගොරිතමයක ක්‍රියාවලියේ ආකාරයන් තමයි පාලන ව්‍යුහ වෙන්නේ. ඔහොම ඉන්නකො මම ඔයාට එකින් එකට පැහැදිලි කරලා දෙන්නම්කො මේ ටික.
පාලන ව්‍යුහ තුනක් තියෙනවා. මම හරි නේද අක්කේ?
ඕනංගි, පාලන ව්‍යුහ තුනක් තියෙනවා. ඒ තමයි අනුක්‍රමය, වර්ණය සහ පුනර්කරණය කියලා කියන්නේ.
අනුක්‍රමය, වර්ණය සහ පුනර්කරණය.
ඔන්න හොඳින් අහගන්නකෝ. මම දැන් කියන්න යන්නේ අනුක්‍රමය කියන පාලන ව්‍යුහය ගැන. නංගි, ඔයා ඉස්කෝලේ යද්දී එක වසර, දෙක වසර, තුන වසර ඔහොම පිළිවෙලින් පන්තියෙන් පන්තියට ගිහින් නේද 13 වසරට ආවේ?
ඔව් අක්කේ, එකෙන් දෙකට, දෙකෙන් තුනට, තුනෙන් හතරට ඔහොම පිළිවෙලින් 13ටම ආවා.
අන්න ඒ වගේ යම්කිසි ක්‍රියාවලියක පියවර එකින් එකට පිළිවෙලෙන් සිදුවෙනවා නම් ඒක අනුක්‍රමයක් වෙනවා. හොඳයි නංගි, කියන්න බලන්න ඒ වගේ තව උදාහරණයක් මට.
පඩි පෙළක පඩි එකින් එක පිළිවෙලට නැගීම.
හරියටම හරි. මම තව උදාහරණයක් කියන්නද ඔයාට? ගේම් එකකදී එක ලෙවල් එකකින් ඊළඟ ලෙවල් එකට යන්න වෙනවනේ. අන්න ඒකත් මෙන්න මේ අනුක්‍රමයේ යටතේ එනවා. මං හරි නේද නංගි?
ඔව් අක්කේ, මට අනුක්‍රමය කියන පාලන ව්‍යුහය දැන් තේරෙනවා. එතකොට අක්කේ, වර්ණය කියන්නේ කිහිපයකින් එකක් තෝරගන්න එකද?
ඔව් නංගි, හරි. වර්ණය කියන්නේ අපිට ගන්න පුළුවන් පියවර කිහිපයක් තියෙන අවස්ථාවකදී එක පියවරක් තෝරා ගැනීම. නංගිම උදාහරණයක් කියන්නකෝ බලන්න මට.
ඉස්කෝලේදී අපි සෞන්දර්ය විෂය තෝරා ගැනීම, තව පාරවල් දෙකක් තියෙන වෙලාවක එක පාරක් තෝරගන්න එක.
හරියටම හරි. ඔයාට වර්ණය කියන එක දැන් හොඳට තේරලා තියෙන්නේ. ඔයාලා කම්පියුටර් එකක් ගන්න, වෙළඳසැලක් තෝරා ගන්න එකත් ඒ වගේ ඔයාලගේ අවශ්‍යතාවයට ගැලපෙන කම්පියුටර් එක තෝරාගත්ත එකත් වර්ණයක් තමයි.
ඉතින් අක්කේ මේ ඔක්කොම මම දැනගෙන හිටපු දේවල්නේ.
ඔවුනංගි මේ හැම දෙයක්ම අපි එදිනෙදා ජීවිතයේදී කරන දේවල්. ඊළඟ එකත් ඔයා හොඳින්ම දන්න එකක්. පුනර්කරණය කියන්නේ පියවරක් හෝ පියවර කිහිපයක් නැවත නැවත සිදුවීම. නංගිට මතකද අපි අන්තිමට ගියපු කානිවල් එක ඔයා මෙරිගොරවුන්ඩ් එකේ යන්න ඕනේ කියලා ඇඬුවා මතකද?
අනේ අක්කේ, ඇයි ඔයා දැන් ඒක මතක් කරන්නේ? ඒ කාලේ මං පොඩීනේ.
ඕ ඉතින් ඒක තමයි. ඔයාට මතකද ඔයා මෙරිගොරවුන්ඩ් එකේ නැගලා රවුමට යන ගමන් අපි ඉන්න තැන් පහුවෙදි ටටා කිව්වා?
ඔව් මට මතකයි. ඒත් ඇයි?
නංගි පුනර්කරණයක් ඒ වගේ එකම කාර්ය නැවත නැවත සිදුවීම රවුම් කිහිපයක් ගිහින් මෙරික රවුන්ඩ් එක නතර වුණා වගේ පුනර්කරණයේදීත් යම් අවස්ථාවක ක්‍රියාවලිය නතර වෙනවා.
අක්කේ ඔයාට පුළුවන්ද තව එක උදාහරණයක් කියන්න?
හොඳයි. පන්තිපාර ටීචර් එයාගේ පන්තියේ ළමුන්ගේ රිපෝට් සකස් කිරීම. එක ළමයෙකුගේ රිපෝට් එක අරන් හැම විෂයකටම ලකුණු ඇතුළත් කරලා ඒ සිසුවගේ ලකුණු වල සාමාන්‍යකරණය කර ලියලා අවසන් කරනවා. ඊළඟට ඊළඟ සිසුවගේ රිපෝට් එක ගන්නවා. කලින් පියවර ටිකම ආයෙ සිද්ධ වෙනවා. පන්තියේම සිසුන් ගණන ඉවර වෙනකල් ඒක නැවත නැවතත් සිදු වෙනවා.
හොඳයි පුතේ, ඔයාලා ඒ සංවාදයට හුම්කන් දෙන්නේ නැති කියලා හිතනවා. අපි දැන් යොමු වෙන්නේ සූදානම් වෙන්නේ අපේ ක්‍රියාකාරකම් අත්පොතේ ක්‍රියාකාරකම් අංක 2ට. අපි ඒ ක්‍රියාකාරකම් සාකච්ඡා කරමු. පළවෙනි ගැටලුව තමයි, ගැටලුවක් විසඳීම සඳහා අනුගමනය කරනු ලබන පියවර දැක්වීමේ ක්‍රමය හිස්තැනක් ලෙස හැඳින්වේ. ගැටලුවක් විසඳීම සඳහා අනුගමනය කරනු ලබන පියවර දැක්වීමේ ක්‍රමය මොකක් විදියටද අපි හඳුන්වන්නේ?
ඔව්, අපි ඒක හඳුන්වනවා ඇල්ගොරිතම කියලා.
පිළිතුර C, ඇල්ගොරිතම. හොඳයි, දෙවනි ගැටලුව. ගැටලුවක් සඳහා විසඳුම් කිහිපයක් ඇති විට ඒවාට හිස්තැනක් යයි කියනු ලැබේ. ගැටලුවක් සඳහා විසඳුම් කිහිපයක් ඇති විට මොකද්ද පුතේ පිළිතුර වෙන්නේ?
විකල්ප විසඳුම්.
ඔව් පුතේ, විකල්ප විසඳුම් තමයි විබෝධ ටීචර් කිව්වා වගේ. ගැටලුවක් සඳහා විසඳුම් කිහිපයක් ඇති විට ඒවා විකල්ප විසඳුම් කියලා අපි හඳුන්වනවා. හොඳයි, අපි තුන්වෙනි ප්‍රශ්නයත් බලමු. ලිපියක් තැපැල් කිරීම සඳහා වන පහත ඇල්ගොරිතමය අක්ෂර අණුව අනුපිළිවෙල කරන්න කියලා තමයි කියන්නේ. ඒ ලිපිය නැවීම, B තැපැල් කිරීම, C ලිපිනය ලිවීම, D ලිපිය ලිවීම, E මුද්දර ඇලවීම, F ලිපිය ලියුම් කවරයට දැමීම. මොනවද පුතේ අපි ලිපියක් තැපැල් කිරීමට කලින් මොකද්ද මේ ලිපියක් සැකසීමේදී කරන්නේ? මුලින්ම අපි මොකද කරන්නේ? ලිපිය ලිවීම නේද? එතකොට D තමයි පළවෙනි එක වෙන්නේ. ඊළඟ පියවර ලිපිය ලියුම් කවරයට දැමීම, F. ඊට කලින් පියවරක් තියෙනවා, ලිපිය ලිවීම, D. ඊළඟට ලිපිය නැවීම, A. ඊට පස්සේ තමයි අපි ලිපිය ලියුම් කවරයට දැමීම, F කරන්නේ. ඊට පස්සේ මොකද අපි කරන්නේ? ලිපිනය ලිවීම. ලිපිනය ලිවීම තමයි C. ඊට පස්සේ අපි මුද්දරය අලවනවා, E. අන්තිමටම තමයි B කියන්නේ තැපැල් කිරීම. ඊළඟ ප්‍රශ්න කීපය අපි බලමු. මේ ප්‍රශ්නවලදී කියන්නේ පහත සිද්ධීන් උදාහරණ ලෙස යොදාගත හැකි ඇල්ගොරිතම පාලන ව්‍යුහය තෝරන්න. පළවෙනි එක තමයි විෂයකින් සමත් වීම. විෂයකින් සමත් වීම, ඒ කියන්නේ සමත් වෙන්නත් පුළුවන්, අසමත් වෙන්නත් පුළුවන්. එතකොට පිළිතුර අනුක්‍රමයක්ද, වර්ණයක්ද, පුනර්කරණයක්ද? පිළිතුර වර්ණයක් නේද?
අපි පස්වෙනි ප්‍රශ්නේ බලමු. පඩි පෙළකින් ගමන් කිරීමේදී පඩියෙන් පඩිය නැගීම හෝ බැසීම. පඩි පෙළකින් ගමන් කිරීමේදී පඩියෙන් පඩිය නැගීම හෝ බැසීම. හොඳයි දුවේ, මට කියන්න බලන්න මේ සංසීතයට අදාළ වෙන්නේ අනුක්‍රමණයටද, වර්ණයටද, පුනර්කරණයටද? ඔව්, මං හිතන්නේ දුල පුතල හැමෝම දන්නවා මේක අයිති වෙන්නේ අනුක්‍රමයට.
හොඳයි පුතේ, ඊළඟ ප්‍රශ්නේ බලමු. පන්තියක සිසුන්ගේ ගණිත විෂය ලකුණු ලබාගෙන සාමාන්‍ය ගණනය කිරීම. එතකොට මේක අයිති වෙන්නේ මොන පාලන ව්‍යුහයටද? පන්තියක සිසුන්ගේ ගණිත විෂය ලකුණු ලබාගෙන සාමාන්‍ය ගණනය කිරීම. එතකොට පන්තියක සිසුන් 40ක් ඉන්නවා නම් 40කම ලකුණු අපි ලබා ගන්න ඕනේ. එතකොට ඒක පුනර්කරණයක් වෙනවා. නැවත නැවත ලකුණු ලබා ගැනීම සිද්ධ වෙන නිසා.
හොඳයි, අපි ඊළඟට 7 වෙනි ප්‍රශ්නයට යමු. 7 වෙනි ප්‍රශ්නේ අහන්නේ, පාසලේ බසයෙන් එන සිසුන්, වෑන් රථයක පැමිණෙන සිසුන්, පයින් එන සිසුන් ලෙස වෙන් කිරීම. මම ආයෙ කියන්නම්, 7 වෙනි ප්‍රශ්නේ අපේ, පාසලේ බසයෙන් එන සිසුන්, වෑන් රථයක පැමිණෙන සිසුන්, පයින් එන සිසුන් වෙන් කිරීම. මට කියන්න පුතේ මේ සංසිද්ධිය අයිති වෙන්නේ අනුක්‍රමණයටද, වර්ණයටද, පුනර්කරණයටද? ඔව්, වර්ණය කියන පාලන ව්‍යුහයට තමයි මේ සංසිද්ධිය අයිති වෙන්නේ.
හොඳයි, අපි 8 වෙනි ප්‍රශ්නේ බලමු. මාර්ගගත සිතියමක පෙන්වා ඇති මාර්ගය ඔස්සේම ඉදිරියට යාම. මාර්ගගත සිතියමක පෙන්වා ඇති මාර්ගය ඔස්සේම ඉදිරියට යාම. එතකොට පුතේ අපි ඒ කියන පියවර එකින් එකට අනුගමනය කරනවා. පියවර එකින් එකට අනුගමනය කරනවා කියන්නේ අනුක්‍රමයක්. එතකොට ඒ පාලන ව්‍යුහය තමයි අනුක්‍රමය.
9 වෙනි ප්‍රශ්නය අපෙන් කියන්නේ, විෂය අණුව පොත් සඳහා කවර දැමීම. අපිට දීලා තියෙන සංසිද්ධිය තමයි විෂය අණුව පොත් සඳහා කවර දැමීම. මේ සංසිද්ධිය මොන පාලන ව්‍යුහයටද අයිති වෙන්නේ? ඔව්, විෂය අණුව පොත් සඳහා කවර දැමීම අයිති වෙන්නේ වර්ණය කියන පාලන ව්‍යුහයට. මොකද විෂය අණුව අපි පොත්වල පාට හරි නම හරි වෙනස් වෙනවානේ. අන්න ඒ නිසා එතනදී වර්ණයක් සිද්ධ වෙනවා. ඒක අපි අයිති වෙන්නේ එතකොට වර්ණය කියන පාලන ව්‍යුහයට.
හොඳයි, අවසාන ප්‍රශ්නය. සිංහල විෂය සඳහා ලකුණු 40ට අඩු සිසුන් වෙනත් පන්තියකට යොමු කිරීම. සිංහල විෂය සඳහා ලකුණු 40ට අඩු සිසුන් වෙනත් පන්තියකට යොමු කිරීම. එතකොට ලකුණු අඩු නම් වෙන පන්තියකට යොමු කරනවා කියන්නේ මේකෙදි තේරීමක් සිද්ධ කරනවා. ඒ කියන්නේ වර්ණයක්. පිළිතුර B, වර්ණය.
හොඳයි දුවේ පුතේ, අපි අද අපේ පාඩමෙන් කතා කරා ඇල්ගොරිතම ගැන, විකල්ප විසඳුම් ගැන, ඒ වගේම අවසාන වශයෙන් ඇල්ගොරිතම පාලන ව්‍යුහ තුනක් පිළිබඳව අපි කතා කරා. ඒ තමයි අනුක්‍රමය, වර්ණය හා පුනර්කරණය.
හොඳයි පුතේ, දුල පුතාලට මේ පාඩම ගැන ලබාගත් දැනුම තහවුරු කරගන්න තවත් අවස්ථාවක් දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් දුල පුතාලට සලසලා දීලා තියෙනවා. කරන්න තියෙන්නේ www.spedu.sch.lk කියන වෙබ් අඩවියේ ඩිජිටල් ප්ලැනට් කියන ලින්ක් එකකට යන්න. එතනින් තොරතුරු තාක්ෂණ ඒකකයට අයත් බ්ලොග් වෙබ් අඩවියේ ICT පිටුවට යන්න. එතන තියෙන තක්සේරු පත්‍රිකාවලට පිළිතුරු ලියන්න මාර්ගගතව ලියන අයට ලකුණුත් ලැබෙනවා. එහෙම බැරි අයට PDF එකක් විදිහට භාගත කරන්නත් පුළුවන්. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න කියලා මතක් කරනවා. අද දවසේ පාඩමේ කටයුතු අපි මෙතකින් නිමා කරනවා.
ගමේ, නගරේ, දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර.